දැන් අපි දන්නේ හටගත් දේවල් ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් හේතු නැතිව නැති වෙනවා කියලා බලලා මේ නැති බව එළඹ සිටියාම මේ නිවන කියලා හිතන්නේ නේද? එහෙම නැහැ. මොකද නිරෝධය කියනක වඩන්න මුලයි කරන්නේ නිරෝධය කියනක සාත් කරන්න තියෙන්නේ. ඇති වෙච්ච දෙයක නැති වෙන එක බලනවා කියන්නේ මේක වඩනවානේ. නිරෝධය කියනක වඩන්න තියෙන්නේ සාත් කරන්න. සාත් කරන්න. කොහොමද නිරෝධය සාත් කරන්නේ? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා බලබල මේ නැතිවීම දළුවට උගුලෝ. මේ නැතිවීම නම් නිවන කියන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම නම් නිවන කියලා කියන්නේ හරි පහත්. දැන් ගහක් ගන්නකො හේතුන්ගෙන් හටගත් එකක් නේ ගහ නේද? දැන් ওই ගහ කියတာ ගෙනල්ලා කෑලි කෑලි වලට කපලා ඉන් ගෙන්න කුඩු කරලා ගින්දර තියලා අලු කරලා අලු ගැලේ තාපලා ගන්න. දැන් ගහ තියෙනවා. ඇති වෙච්ච දේ නැති වුණා නේ. නිවනද? කිය අපි ඔක්කොම නිවන් දැක්කේ. ඇති වෙච්ච දෙයක නැතිවීම කියන්නේ ජාති වුණ ජරා මරණ වෙනවා. වරක් ගන්න පුළුවන්ද? ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක වෙනවා. අමාරුවක නෙමෙයි ඇති වෙන බව නැති කරන්න යම. ජාති නිරෝධය යම. ඇති වෙච්ච එක නැති වෙන එක බැලුවත් නැතත් ඒක වෙනවා. හේතුන්ගේ හටගත් එක අපි නැති වෙනා කියලා බැලුවත් නැතත් වෙන්නේ නැද්ද? නේද? හේතු නිරෝධ කළ හට ගැනීම නිරුද්ධ කරන එක යමාන් කියලා මම කියන්නේ. ජාති නිරෝධය නිවන මිසක ජරා මරණය නිරෝධය නිවන බලවල තියෙනවද? ජරා මරණය කියන්නේ නැති වෙන නැති දෙයක නැති බව නැත්තම් පුද්ගලයේ මරණය නිවනයි කියලා බලවල තියෙනවද? දැන් හටගත් දෙයක නැති වෙන එක නිවනයි කියලා ඔයගොල්ලෝ බලනවා නම් ඒ කියන්නේ කෙනෙක් ඉපදුණු කෙනාගේ මරණය නිවනයි කියලා දැක්කමද කියලා කියන්නේ. එහෙම නේද? ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා ධර්මතාවයක් තියෙනවා. ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඇති වෙන දේක නැතිවීම බැරිය යුතුයි. ඒ මේ නිරෝධය නිවන සඳහා නම් නෙමෙයි මාර්ගය උපකාර වෙන්නේ. ඒ බලන්න. ඇතිවීම නැති වෙන බවයි නිවන කියලා කියන්නේ. දැන් අපි මෙහෙම මතක් කරගමු. දැන් ගන්නකො ගඩොල් වැඩි සිමෙන්ති මේ ටික හේතු මේ ටික නිසා තමයි ගයක් හදාගන්න පුළුවන් නේද? එතකොට මේ හැදුණු ගේ අපිට කඩන්න පුළුවන් නැති කරන්න පුළුවන් නේද? එතකොට ඇති වෙච්ච දෙයක නැතිවීම බලනවා කියලා කියන්නේ මේ ගේ කඩලා දිරලා දාන්න පුළුවන් කරුණාවෙන් මතක ගන්න මුදල දාලා ගේ නැති කරන්න පුළුවන් ඇති වෙච්ච දෙයක නැතිවීම බලන්න පුළුවන්. ඉතින් අපිට බැරි මේ ගේ හදන්න තියෙන ගඩොල් වැඩි නිමිතිම නැති වුණොත් ගේ කියන එක නැති වෙනවද? ගේ කියන එක උපදින්නේ නැහැ නේද? ගේ කියන එක නැති වෙන්න ගේ කියන එක ඇති වෙලා තියෙන්න ඕනේනේ. ඇයි දැන් ගේ කියන එක හටගත්තනම් නේ ගේ කියන එක කඩලා දිනව දාන්න වෙන්නේ. ඉතින් ගේ කියන එක හදන්න ගේ කියන හේතුව කලබල කියලා තිබුණා. ගේ කියන තියෙන බලන්න ගේක ඇතිවීමක් හම්බෙන්නේ නැති වුණා නේද? ඉපදුනොත් මැරෙනවනේ. නැති ජාත සමරණ උපන්න කෙනාට නොමැරීමක් නැහැ නේද? ඉපදුනොත් මැරෙනවා නේද? ඇති වුණොත් යමක් නැති වෙනවා නේද? නූපන්න කෙනාම අජරාමර නෙමෙයිද? උපන්නොත් අජරාමර වෙන්න පුළුවන්ද? එහෙනම් මම දෙන්නේ මතක් කරන්නේ ඒකයි. නිවන කියන්නේ නැති බව නෙමෙයි නූපදී. ඒක මරණය පස්සේම නෙමෙයි. විතරයි නේද? මොකද මේ ධර්ම අකාලිකයි කියනවනේ. ඇයි අකාලිකයි කියන්නේ? විපාක දෙනවානේ. නමුත් තමයි තියා ගන්න ඕනේ ඒක තේරුම. අර්ථයත් එහෙම වෙන්න ඕනේ. අපි කතා කරන දේ අපි ගහන ಗುಣ දැනගෙන ඉන්නක සමාන වෙන්න ඕනේ. නැත්නම් කතා කරන වෙනතන අපේ ජීවිතේ තරත් වෙනතනක් වුණත් ඉලහරකෙන් යන කරවලි එහෙම වෙන්න බෑ. අදත් දහම අකාලිකයි කියන ප්‍රතිපල බලාපොරොත්තු වෙන මරණයන් පසු. එහෙම නෙමෙයි. ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අද තණ්හාව නැති කළා මතු නූපන්නාම නූපදීන් සත්‍යයට පත් කළ ජරා මරණ දුක නැති කරන්න පුළුවන් කියලා නේද? දැන් අද කරන්නේ තියෙන තණ්හාව නැති කරන්න නේ. ඇහැකන දිවනාසය ශරීරයේ මේවා මේ දුක අද විඳින්න වෙනවා මරණය වෙනකන් මරණය පස්සේ තමයි මේක නිදෙන්නේ කියලා නේද දන්නේ? සලායත නිරෝධයක් ගන්න දැන් දැන් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අපි කියමු මොන පෙර ජීවිතයේ අකුසල් කළා දාන දී පින්කම් නොකර දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සු කල්පනා කරනවා අනේ පෙර දාන දී කුසල ධර්ම නොකළ නිසා නුවණින් සැලකලා කටයුතු නොකළ නිසායි මේ දුප්පත් වෙලා උපන්නේ. අනේ මම දානයක් දෙන්න ඕනේ කියලා දින ගණනක් මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා බොහොම ශ්‍රද්ධාවෙන් සංඝයා වුණා නැත්නම් තථාගතයන් වහන්සේ උදෙසා දානයක් දෙනවා. දැන් දානේ දීලා ගෙදර ආපු ගමන්ම එදා කුසලයේ නැකිලා දිවි සම්පත්‍ති පහල වෙනද නැවෙන්නේ? ඇයි? ඒකට සුදුසු කාලයක් තියෙනවා නේද? එහෙනම් මේ කිනද කියන කාලිකයි කියලා. ඒකට ඒ ධර්මයේ විපාක දෙන්න කාලයක් තියෙනවා. කාලේ නේ. කිරි දෝපකමම මිදෙන්නේ නැහැ. වෙනවා. දැන් අජාසත් රජු දන්නවනේ. අහලා තියෙනවනේ. අජාසත් රජු කවද නැති? තාත්තා නැරුවනේ. ආනන්දරේ අකුසලේනේ. ඒ ආනන්දරේ අකුසලේ අපායට යන කරපු ගමන්ම මෙයාගේ රජ සම්පත් නැති වුණාද? ඇයි? රජ සම්පත් පෙර කුසලයට ලැබුණේ හින්දා ඒ ටික පරිභෝග කළා. ඒ අකුසලයක සුදුසු කාලයක් තියෙනවානේ. ඒ හින්දා මේවට කියන කාලිකයි කියලා. මේ කුසල ධර්ම වලට පින් වලට කාලිකයි කියන එකට සුදුසු කාලය ලැබෙනවා. ඉතින් මේ සාසනයේට අකාලිකයි කියන හේතුව වඩා වෙනස්. ඉතින් අද මේ මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ජරා මරණ දුක නැති වෙන මරණයෙන් පස්සේ නම් මේකටත් සුදුසුයි කාලිකයි කියන්නේ. මේකට අකාලිකයි කියන්න බෑ එහෙනම්. පුළුවන්ද? දැන් දානයක් දීලා නැත්නම් වැරදි දෙයක් කළා මරණයෙන් පස්සේ නම් දිව්‍ය ලෝකේ හරි අපාය හරි යන්නේ මෙලොව විපාක දෙන්නේ නැත්තම් ඒකට කියනවා මොකද්ද? කාලිකයි කියන්නේ. කාලිකයි කියන්නේ. ඉතින් අදත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ඉන්න ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මොකද කරන්නේ? මේකට කියන කාලිකයි. අපි බය නැතුව කිව්වොත් මේ ශාසනය හරියම වටිනවා. අද තණ්හාව නැති කරලා මරණයෙන් පස්සේ මේ දුක් හේතයක් නැති කරන්න පත් වෙන්න පුළුවන් කිව්වොත් අනිත් එක අපිත් කියනවා. මහා බ්‍රහ්මයේ ගාවට ගියහම දුක යුක්තක්වත් නැහැ කියලා කිව්වොත් අපි ඔප්පු කරන්න පුළුවන්ද? අපිත් කියන්නේ මරණයෙන් පස්සේ දුක හේතයක්වත් නැති කරන්න පත් වෙන්න පුළුවන් කියලා. බුදුත් කියන මහා බ්‍රහ්මයේ ගාවට ගියහම අපිත් කියනවා කියලා. ඒ සමානයි. නමුත් මේ කාකාරිකයි කියලා කියන්නේ මේ කිමුතුන් ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනවා. ජරා මරණ සම්පත්තියේ දුක. ඒ දුක ඇති වෙච්ච හේතුව හොයලා ඒ හේතුව නැති තැනක් හොයලා නැති කරන මාර්ගයක් හොයලා ඒ මාර්ගයේ පිළිපදින දුක නැති කරන තැනට ගියොත් ගිහිල්ලා එච්චර මාත්‍රයක් කල්ගත වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියනවා වගේ මේ දුක් හේතුම් දීතිමයි. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අපේ සංසේ දුක්ඛෝ යේ විපයෝග දුක්ඛෝ යම් පිච්ච නලති සංති දුක්ඛ සංකිට්ඨෙන පංච උපාදාන කන්ද දුක්ඛ. මේ ඔක්කොම ටික ඔක කොටස කිතුරු වෙනවා කොටස නැති වෙනා නෙමෙයි. මේ විදිහයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ටිකේ දුක තියෙන්නේ මේ සාසනේ මේ ලෝකෙ බබලන්නේ මේ සාසනේ වටිනේ නිසායි. වෙන කිසිම තැනක කිසිම ආගමක දර්ශනයක පුළුවන්කමක් නැහැ මේ ටික මෙතනින් පණවන්න. ඔක්කොටම පුළුවන් මරණයෙන් පස්සේ විමුක්තියක් පණවන්න. ඉතින් අපිත් කරන්නේ මේ ටික නත් තේරුම් ගන්න. ඉතින් මේ පිටුතුන් වටිනේ නිසායි. එබඳු ලෝකයන්තරින් අදාදම ජරා මරණ නිරෝධය පිළිබඳ පිළිපන්න මාර්ගය දුසාවත්. ඒකයි මේ ජීවිත වටිනවා ඒ. ඉතින් අන්න එබඳු ධර්මයක් අපිට තියෙනවා. එබඳු දර්ශනයක් තිබුණොත් තමයි පෙන්වන්න පුළුවන්. සක්හත වගත ධර්ම භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම මනාව දේශනා කළා කියන්නේ. සම්දේශිකෝ මෙලොව විපාක ලැබෙනවා. එතකොට අකාලිකව කල් නොවේවා විපාක ලැබෙනවා. ඒපස්සිකු මෙහෙන්න මේ ඇවිල්ලා බලන්න. පච්චත්තම් වේදි සබ්බෝ විඤ්ඤායි. ඕපනායිකෝ සමාධිල උපදවා ගන්න සුදුසුයි. පච්චත්තම් වේදි සබ්බෝ විඤ්ඤායි. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත් යුතුයි. මොකද මේ සලායතන නිරෝධය බාහිරෙන් දකින්න බෑ. අන්තිමට ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ අපි මෙච්චර කාලයක් බැහැරින් දැක්ක සත්ව පුද්ගල ආත්මව ඌ ලෝකේ බඹයක් වන ශරීරය මේ හිත තුලම මේ ලෝකෙ උපදින හැටි මේ ලෝකෙ නිරුද්ධ වෙන හැටි වචන නෙමෙයි මෙච්චර කාල ගස් ගල් ගෙවල් දරවල් කියලා දැකපු මේ ලෝකෙ අර මම මතක් කරපු විදිහට සිහි කළොත් ඔයගොල්ලෝ අර සමතකම තහනක් වඩලා හිතේ උපදින උපදින ධර්මය මෙහෙ කර කර යන්න එහෙම යනකොට මේ ඔක්කොම එනවා කැරකි ලැකිම තැනකට. අන්තිමට මුළු ලෝකෙම කියලා අපි පරිහරණය කරන අපේ මනසයි කිනක් හැකියි කියලා. එදාට අපි අනන්ත චෝදනා කරන්න ඇති කරන්නේ. මෙන්න මේ තැනයි අපිට එළඹ සිටින්න ඕනේ අපිට අවශ්‍ය වෙන්නේ. සමහර ඉගෙනගන්න නිරෝධම ජරා මරණ නිරෝධ වෙනවා. ජාතිය කියනකොට අපිට ජාතිය කියනක උපදින්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අනාත්ම ස්කන්ධ මාත්‍රයක් කියන තැන අවිද්‍යාවමයි මේ ස්කන්ධ තුල පුද්ගලයෙක් ඇති උපදවගන්නේ. නිසං තේසං සත්තානං තමයි තමයි සත්ත නිකායේ ජාති සංඝාතිය ස්කන්ධ සංඝානම් ආයතන නම්බර් නම්. මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. රූපේ සතර මහා ධාතු ලක්ෂණිකයි. අචේතනික වස්තු අරූප සතර මහා ධාතු. පුද්ගලයේ පුද්ගලකමක් නැහැ අනාත්මයි. වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ චෛතසික. සිටිය තියෙන කටි මාත්‍රය. විඥාන කියන්නේ සිත්තේ විඥානන ලක්ෂණ. ඒකයි. ඔය ටික නොදන්නාකම නිසා මම මගේ ආත්මයයි කියන කෙලෙස් අදහස ඇති කරගන්නවා. ඊට පස්සේ මේ කෙලෙස් ස්කන්ධය දෙකම එකට එකතු කරලා රූපේ මම වේදනා මම සංඥා මම කියලා අපි අර්ථ කරගන්නවා. මොන පුද්ගලයෙකුගේ ඇතිවීම අපිට හම්බ වෙනවා. එතකොට රූපේ මම. එතකොට උන මේ ස්කන්ධයෙන් තොර පුද්ගලෙ ඉන්න බෑ කියලා දෙයකට පවතින්න බෑ. අද අපිට මම මගේ කියලා හම්බ වෙන්නේ කියලා ඉතින්. එතකොට දැකීමෙන් හුද්දට දුක වෙන බුලුවා. දැන් අපි නිකුත් කරගන්නවා. දැන් අපි මම කියලා කියනවානේ. දැන් මේ මම කියලා කියන කෙනෙක් හෝ කවුරු හරි හෝ ඉන්නවනම් ඉලේසියක් හරි තියෙනවනම් ඉස්කිලෙක් හරි ඉන්නවනම් ඉන්න මේ මමයා ඉන්නෝනේ මේ ආයතන ටික හය ඇතුලේ නේද? ඇහැ කන දිව නාසය ශරීරේ මනස ඔය ආයතන හය ඇතුලේනේ. දැන් මේ පුද්ගලයා ඉන්නෝනේ ඔගොල්ලෝ මම කියන කෙනා ඔය ආයතන හයෙන් බැහැලා ඉන්න පුළුවන් ඔය. දැන් ඒවට බලන්න අපි දුටි කන දැන රූප බලන්නේ කවුද? මම. සද්ධාහන්නේ කවුද? මම. ගඳ සුවඳ දැනගන්නේ කවුද? මම. රස විඳින්නේ කවුද? මම. ස්පර්ශ දැනගන්නේ කවුද? මම. ආරමුණ හිතන්නේ මම කවුද? මම. ආයතන හයේම ක්‍රියාකාරී දැනගන්නා පුද්ගලයෙක් නිර්මාණය කරගන්නද? යම් පුද්ගල භාවයක් තියෙනවා නම් ආයතන හයට සාධාරණ වෙන්න ඕනේ මිසක ආයතන හයම දැනගන්න කෙනෙක් ඉන්න පුළුවන්ද? බැහැ. දැන් නැද්ද අපි එහෙමද? අපි නිර්මාණය කරගන්නේ දැයි මේ රූප බලන්නේ කවුද? රූප බලන්නේ මම වෙන්නේ නැද්ද? අදහස නැද්ද අපි රූප බලන්නේ මම කියන්නේ? රූප බලන්නේ මම කියන අදහස තියෙනව නේද? ඔබ සුදුරජන සෙන්ද ලක්ෂණ උපමාවක් කරන යව කලා දුන්නේ. පුරුෂය හය දෙනෙක් මෝල් ගස් හයක් අරගෙන ඇවිල්ලා යවහල් ටිකක් තලනවා. හත් එළියක් ඇවිල්ලා තලනවා මේකෙන් හොඳට දැනෙනවා. ඒ වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයෙම දුක් විඳිනවා. මෙතන ඇතුළ නන්දි රාගය නිසා තවත් හොඳට දුක් විඳිනවා කියනවා. ඉතින් දැන් මේ මම මගේ කියලා ගන්න මේ කෙලෙසේ නිසා දෙහෙමින් දැනෙනවා. එතකොට මේ ආයතන ආයම ක්‍රියාත්මක කරන දැන් පුද්ගලිකව බාගෙන ඉන්නවානේ මොනවද තමයි ජරා මරණ දුක කියන්නේ. එහෙන් දැකලා දුක් විඳිනවා. කනෙන් අහලා දුක් විඳිනවා. ඉතින් මේ කෙලෙසියට ඉඩ නැති වෙන්න තමයි මේ කෙලෙසිය දුරු වෙන්න තමයි අපි මේ විදර්ශනාව ගොනුවෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ මොනින් දන්නවා මේ ආයතන හයම දැනගන්න පුද්ගලෙක් ඉන්න බෑ. යම් දැනගැනීමේ ස්වභාවයක් වෙනවා නම් දෙන්න ඕනේ මේ ආයතන හය තුලමයි කියන තැනට දෙනවා. කොහොමද කියලා පුද්ගලයා කියලා බලවන්න වෙන මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයේදී බුදුරජාණන් වහන්සේ මොනවද තමයි දැන් ආයතන කොහොම බලන්නේ කියවම තමයි අපිට ආයතන පිටහම. බුදුසයි ස්පර්ශ ආයතන හයේදීම ඒකට ප්‍රතිපක්ෂ ආයතන හයක් හම් වෙනවා. මේක තමයි පුද්ගලයා කියලා කියන්නේ. ඒ ආයතන කොහොමද සම්මර්ෂණය කරලා බලනවා අපි? ආයතන සම්මර්ෂණය කරලා බලනකොට අපිට හොඳට තේරෙනවා එක් වෙලාවකට පවතින එක් ආයතන. ඈත් රූපයක් දෙක මුල් කරගෙන ආරම්භ ගන්න වෙලාවට අනිත්‍ය ගැන. කනත් අධ්‍යය ඇහෙන වෙලාවට රූපතේ. උනේ දැන් ආයතනෙන් ආයතනේ සම්බන්ධය පේනවා. ඒ දොළොස් ආයතන ගවේෂණය කළාම එක් ආයතනයයි අපිට අහුවෙන්නේ හැමදාම. ඒ ආයතනය මොකද කියලා පරිශීලනය කරනකොට හම් වෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. මේ ධාතු ආයතන ස්කන්ධ වල පරිශීලනය වෙන මෙහෙම. එහෙම බලනකොට හොඳට තේරෙනවා මේ පුද්ගලයා කියන්නේ එහෙනම් කෙලෙස්ෙ ගුණ වෙන්න ඕනේ මේ වෙලාවේ හටගන්න මේ ස්කන්ධ පිටේ. දැන් අනිත් ඒවා බලාගෙන බලාගෙන ආවද? එහෙනම් දැන් ඇහෙන් රූප දකින දැන් පුද්ගලයා එහෙනම් ඉන්නවනේ මෙතන. මොන පුද්ගල භාවය කියන එක දැන් ඉස්සෙල්ලා අසුරු සහතමක තමයි ටිකයි මේන් බහැර පුද්ගල භාවය කියන එක කියන ආයතන හයම ක්‍රියාත්මක කරන පුද්ගලෙක් හම්බුනොත් ඒ ටික ආයතන හයට ගත්ත ආයතන හය අපිට උත්තරයව එක ආයතනයක එකපාරකට පවතින්නේ. එහෙනම් මේ පුද්ගලයා නැත්තම් මම යා නැත්තම් කෙනා ඉන්නෝනේ මේ දැන් අරමුණ හම්බෙන්න මේ මොහොතේ. ඒකත් ගවේෂණයකට පත් කළා. එහෙනම් රූපෙද වේදනාවද සංඥාවද සංකාරද කියන එක නෑ. ඒ ටිකත් උන්න ස්කන්ධ ටික දැක්කා නම් ඔන්න ඔතෙන් දෙනකොට සුදුරජනන් ධර්ම විද්‍යාව කරන අවිද්‍යාව පත්‍ය සංකාරන ස්කන්ධ ටිකේ යථාර්ථයයි මේ ඔන්න යථාර්ථයම ස්කන්ධ වල දෙනක මෙතන එතෙන් තාම ස්කන්ධ ටිකේ ක්‍රෙස්ටික නැති වුණාම ඔන්න දැන් ඊටපස්සේ ආපින්න කම දෙයක් මේ ටික නොදන්නා වූ අවිද්‍යාව නිසා සත්‍ය පුද්ගල භාවයට කල්පනා කරනවා. කල්පනා කරන නිසායි මෙන්න මේ තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් කියලා කියන්නේ කියලා දුක් සමුදය කියන එක. එතකොට එහෙමයි මේ දුක ඔන්න දුක ආපෙටි දෙක. දැන් මෙහෙම දුක වූ ඥාත්‍රේක ඔගොල්ලෝ කෙලින්ම මෙලින්ම දෙකට කියලා කියන පුළුවන්. කියන ලොකු දැනගෙන ඉන්නේ පාටිච්ච සම්පාදයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝන සුඛායස සම්භවන්ති කියනවනේ. ඔය අපේ ජීවිතේ ඉතින් ඔතෙන් තාලි නිකන්නේ නෙමෙයි කොච්චර දුර තියෙනවද? ප්‍රතිසන්දි වශයෙන් උරුම වෙච්ච තැන ඉඳලා එතන තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියන අවිද්‍යාව කියන එක හෙදෙන්නේ. මේ ඒ මත්තම ඒ පරාසය වූ ස්කන්ධ ටිකක් අපිට ඉස්සෙල්ලා මුරුමලා තියෙනවා. එතන මෙහා මේක අතුල සහතුක මේ විපාක මෙච්චර බලන පත් කරගෙන තියෙන අවිද්‍යාව තමයි. ඉතින් මේවා නෙමෙයි ගැටතු. දැනට මේ සති නිමිත්ත හුරු වෙන්න. ඒක තේරුණාද? සති නිමිත්ත හුරු වෙන්න කියපු ටික තේරුණාද? විතර ගිහිල්ලා කරලා බලන්න මම කියන්නේ කිදෙනසක් නැත්තේ. ඔලන්ට කරන්න දෙයක් කියන්නේ නැහැ. අමාරුම එකක් කියන්නේ නැහැ. මම කියන්නේ කොහොම හරි දැඩිව ඉන්න එක සිටිල්ලක්වත් පිට දෙයක් නැතුව ඉන්න ඕන කියලා කියන්නේ නැහැ. එහෙම බෑ. දැන් මේ කතා කරන මොහොතේදී ඔයගලට පුළුවන් සත්‍ය නිමිති හේතු තබාගෙන අහගන්න. එතකොට සත්‍ය නිමිති හේතු තබාගෙන හොඳට අහගෙන හිටියොත් ඕනම යමක් කියනකොට කරනකොට ඒ සත්‍ය නිමිති හේතු තබාගෙන කියන්න කරන්න ගියොත් ඉතින් මේ සිද්ධිය මෙතන ඉදිරියට හුරු වෙනවා. ඉතින් කියන මේ හුරු කරන්න පුළුවන් එක. හුරු කරන්න පුළුවන්. එතකොට සිද්ධිය බැඳී පවතින ප්‍රතිරතේ එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒකෙන්ද සිද්ධිය වඩනවා කියලා කියනවා. යම් දවසක් කියනවා ඕගලන්ට හිතලවත් මේ සිද්ධිය අයින් කරගන්න බැල්ලවට. අන්න එදාට මේ සිද්ධිය සම්මා සති. මේ සිද්ධිය සම්මා සති වුණොත් ඒ සියයම සම්මා සමාධිය. මේ සියය වැඩෙන ක්‍රමය තමයි සතිපට්ඨානේ සති නිදි සති බල සති සම්බුද්ධගේ සම්මා සති කියලා පිළිවෙලක්. ඉතින් මේ අනුකූල යන්නවා. එක පාටම සම්මා සති වෙන්නේ සිය සම්බ පුහම පහදනවා ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මාර්ගයක් කොහෙන්ද? නේද? දැනගන්න හැම ඕනේ මං මතක් කරප තේරුණා. තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න තමයි අපිට උත්සාහය දෙන්නේ. එතකොට මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගත්තොත් ඒකටයි ලෝක ඒ අතහැර ලෝක නිරෝධය අතහැර ලෝක සමුදය අතහැර. මොකද විදර්ශනා කියන්නේ ඒක සාමාන්‍ය ලෝකයේ දකින්න මට්ටමට වඩා උඩින් දකින්න. මේ හම්බ වෙන දේ කෙලින්ම රූපේ දැක්ක කියලා දකින්න ලෝකය දකින්නකොට අපි නුවණින් දකින්න රූපේ කියන ධාතු ඉවත් ධාතු ස්වභාවය තුනේ මේ වේදනා සංඥා පහරලා තියෙන්නේ. ඒ වේදනා නාම ධර්මම හිතින් දැනගන්නවා නේද කියලා හිතයි නාම ධර්මය අතර තියෙන සම්බන්ධයක් මේ තියෙන කියන එකම දැනගන්න. එතකොට රූපේ හම්බ වෙන්නේ රූපේ හම්බ වෙන්නේ කියන මූලකම ගැටෙන. එතකොට පැත්තකට ගිහිල්ලා සිහි කරන කොට එයා දන්නවා ධාතුව නිසා හිතට පහළ වෙන සංඥාවයි මේ සිහි කරගන්න මේ සිහි කරන්නේ රූපයයි කියන්නේ. සිහි කරන්නේ සිහි කරන එකෙන් යන්නේ නැහැ. ඉතින් මොනවාද? අර මං කිව්වේ අම්මස් දෙනහර වෙන වෙනම බලනද පුද්ගලයාගේ කැරි ඉන්නේ හොඳට බලනවා නිකන් මම දැක්කට කියන්නේ අම්මා මාතුලේ නහර ඇටින් වගේ උන්පොරස් ටික ක්‍රියා කරා මෙබඳු ධර්මයක් කියන තැනක ඝන සංඥාවක් නැවිලා තියෙන හිතට මේ පුද්ගල භාවයක් නැවිලා තියෙන හිතට එතකොට අපි ගන්න හිතට පහළ සංඥාවමයි අපි දැනගන්නේ. දැන් මේ දේ සිහි කළා අපිට මේ රූප ලෝකේ හොයන්න යන්න බෑ. අපි දන්නවා ආය මේ ධාතු ගැටපත් එදාටත් පහළ වෙන්නේ ඒ තියෙනවා කියලා අපි නැවතිලා දැනගට ඉන්නොත් ඒද වෙන්නේ ඒ ධාතු නිසා ආපහු ඉතර සංඥාව පහළ වෙන එක විතර ඒද රූපය අපේ නෙමෙයි කියන එක තේරෙනවා තමයි. එහෙම වුණාම අපිට රූපය ඒ කියන්නේ දැන් මෙහෙම පේන දේ මෙහෙම අල්ලන්න පුළුවන් කියන ද අල්ලන්න බෑ කියන දැන් තේරෙනවා. ඇයි ධාතු මාත්‍රයක් නිසා මේ වේදනා සංඥා කියන්නේ තේන සංඥාව නම් පහළ වෙන්නේ සංඥාව කියන්නේ නැති දෙයක් ඇති හැටි දෙපෙන්නන මේ පේන දේ ධාතුටයි දෙන්නේ. ඉතින් මම මෙහෙම කළා ඇල්දුවත් අහුගෙන ඉඳලා තියෙන ධාතු මිසක පේන දේ නෙමෙයි. එතකොට ඔන්න දැන් අපිට වෙන්නේ මේ ධාතු නිසා සංඥාව මෙහෙට පහළ වුණොත් ඒක මේ ධාතුට අයිති කිව්වෝ. පේන දේ අල්ලන්න පුළුවන්. ඒතර මේ ධාතු ගැටීමේ දැක්ක සංඥාව ධාතු රයිතුන ඇහෙන දේ අල්ලන්න පුළුවන් අපිට. ඒතර දිට්ඨිය දිට්ඨමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් වෙන්නේ නැහැ. පේන දේ අල්ලන්න පුළුවන් නම් දැකීම දැකීමක් පමණක් වෙනවද? ඔබලන්ට පේන දේ අල්ලන්න පුළුවන් වුණොත් දකින්න දේ දැකීමක් පමණක් වෙනවද? වෙන්නේ නැහැ නේද? මොකද අහුවෙනවා කියන එක මොකද කරන්නේ? මුත්තම දාතුනේ. එතකොට පේන දේ පොට්ටම් දාතු එකයි කියලානේ කියන්නේ. රූපයයි පොට්ටම් දාය එකයි කියලානේ ඔබලා කියන්නේ. පේන දේ අල්ලන්න පුළුවන් කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? රූපයයි පොට්ටම් දාතුයි දෙකම එක හිතකින් දැනගන්න පුළුවන්. චක්කු විඥාණයෙන් පුළුවන් පොට්ටම් දාතු දැනගන්නවත් රූප දාතු දැනගන්නත් එතකොට අපි දැන් කාය විඥාණයෙන් පුළුවන් රූපය දැනගන්න පුතත් දැනගන්න කියලා. එතකොට දිට්ඨිය දිට්ඨමත් නැහැ. ඒ වෙන්නේ මොකක් නිසාද? මේ නිසා පහළ වෙන මනසට පාරමිතා ධර්මතා 10කට අයිති කියලා අපි බලන්නේ. එතකොට අපි හැම වෙලාවෙම අපිට තේරෙන්න ඕන දේ තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්න. අවශ්‍ය උතනමයි අමාරු උතන. නාම රූප දෙක පිළිදි දෙක මොහොතක හරි දැක්කොත් කොහොමද කියන එක මොකක්ද? දිස්ති. දැකියන් දිස්ති දුවේ. ඉතින් අපිට කොහොමද? ඒක තමයි මම අහන්නේ. කාල් ටිකක් අරගන්න. අරගෙන වංගිලි දාල පොතනවා. දැන් කියුන් 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 රූප කලාපනේ තියෙන්නේ නේද? උමන හැඩයකට තිබුණත් මේක තමයි දැන් යථාර්ථය කියන්නේ. මේවත් තැනක ඒ රූප කලාප තියෙන තැනක එක ආකාරයෙන් වායු ධාතු නිසා පැත්තකට ඇදෙනවා. හරිද? එතකොට තේජෝ ධාතු නිසා පැත්තක් හරවෙනවා. එතකොට ආපෝ ධාතු නිසා පැත්තක් වැඩිලා. මේ වගේ මේ රූප කලාපවල හැදිලා තියෙන සතර මහා ධාතුන් ක්‍රියාකාරීත්වය නිසා. කොට අපිට හම්බ වෙනවා සංඥා. ඒ කියන්නේ මේක මේ පරිඥානක ඇහෙද ගැටෙනකොට හැඩයක් වෙනවා. එතකොට මේ හැඩේ අපි කියමු කොන්න එකට අපි කුෂක් කියලා. දැන් අපිට මේ දැන් කාර්යිකයෙන් හද පුතේ. මම දැන් පූජා කියලා අපි දැන් පනවනවා. අපි පූජා කියලා පැනෙව්වත් දැන් අපිට පේන පූජා අල්ලන්න කියලා අපි ඇල්ලුවොත් අර හාල්දික ටික නෙමෙයි අපි ඇල්ලුවේ. අපිට කවදාවත් පූජා අහුවෙනවද? නමුත් අපි දකින්න ඕනේ මේ හාල්දික හාල් කුඩු ටික මේ පිටිපිට තමයි යථාර්ථය. ඒ නිසා අපිට පහළ වෙන්නේ මේ ඝන සංඥාව පිටට ඒකට යම් පූජා කිව්වොත් අපි පූජා කියලා දකින්නේ හිතට පහළ වෙච්ච ධර්මයක්මයි ඉතින් දැනගන්නේ. අපි දැනගන්න වෙලාවට හිත තියෙන්නේ මෙන්න මෙබඳු රූපකලාප සමාහෙලා තියෙනක නෝනි දැක්කොත්. දැක්කොත් අපි කවදාවත් මේ මේන පූජා අල්ලන්නේ හිතත් දන්නේ නැහැ. ඇයි? පුළුවන් අල්ලන්න ඕනේ. නමුත් අපි මේ තේන සතහන මේකට ඈඳුත් මේ දෙන්නේ පූජායි කියලා මෙතන හිතුවොත් අපිට දැන් උවල්ලන්න පුළුවන් නේ. දැන් ඒ රූපකලාප නිසා හිතට තේන සංඥාවක් තිබුණොත් දැන් අපි මේ මේ ධර්මතාව දෙක දන්නේ නැහැ. රූපකලාප රූපේ වෙන පිටක් වගේ මේ රූපකලාප කලාප මේ සියුම් ස්වභාවයේ තියෙන එකඳු 13 නාමක නිසා හිතට සංඥාවක් නැරෙන්නේ. දැන් මේ හැඩයක් තියෙන හිතට ඒ සංඥාවල යත්නම් පුසා කියලා කල්පනා කරේ කියලා දන්නේ නැති වුණොත් මේ නාම රූප දෙක ඇතුළත නොදැක්කොත් අපිට කියන්න හම්බෙන රූපේ කියලා දෙකම එකට එකතු කරලා මේ පේන දේ තමයි පූසා කියලා හිතන්නේ. ඉතින් එතකොට අපි අල්ලන්නේ පූසා. අපි පූසා කියලා හිතාගෙන ඇල්ලුවත් ඇල්ලුවේ රූප කලාප ටිකමයි. එතෙන් ගියා පූසේ කැප්ටන් නෑ අපි. අපේ මෝඩකම නම් කියන රූප පූසා ඉස්පස්සමයි. ඔන්න දැන් අපිට දැකපු දේ අල්ලන්න පුළුවන්නේ නෑ. නමුත් මේ රූප කලාප ටික නිසා පේන බවක් වුණා නම් ඒ දෙහෙන වෙලාවදී මෙතන ඉන්නේ අර රූප කලාප කලාප හාල් කුඩු ටික එතකොට ඇහත් දුක් ඇද්ද එක නැති වෙනකොට පිරුදු දෙය නැති වෙනවා. මොන ඇතරදීම රූප ගණන්ති කියන මොනවා. දැන් අතවදිනකොට එබඳු රූප කලාප නිසා දැන් පෙනෙන දෙයක කැටගලන්නේ නැහැ. ආල්කෝලික නැති. එබඳු රූප කලාප ගැනීම නිසා සීතක් හරි උෂ්ණයක් හරි කායට ගැටුණාක් දැන් ගැටලදී අපි එක දැසුවොත් මේ සීතලාවේ නෙයි.
ඒක හොඳටම කියලා අපි. දැන් මේ අපිට දැකපු දර්ශනේ එහෙමම ඔයගොල්ලන්ට හිතෙන් සීකරන්න පුළුවන් නේද? ගෙදර ගියද? ඇයි සීකරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඉතින් මේ තේන දර්ශනේ රූපයක් කියන්නේ මොනවා නම්? මෙතන තියෙන රූපේ ඔයගොල්ලෝ අරගෙනද? ඉතින් මේ ඔයගොල්ලන්ගේ හිත මේ තේන මෙතන තියෙන ධාතුව නිසා හිතකම හම්බ වෙන ධාමක ඔයගොල්ලෝ දැනගත්ත හිඳයි ඒ හිතේ මාධ්‍යකීම හිතෙන් සීකරන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ මෙතන තියෙන දැන් තියෙන මේ රූපෙම නම් දකින්නේ ඕනෙට මේ දර්ශනය පේන්න ඔය මේ රූපෙත් යන වෙනවා එනම් හිතෙන්. නමුත් දැන්ද පරිහරණය කරන්නේ මනස නිසා ඕගොල්ලන්ට මේ සිද්ධිය අද නැතුවම ගෙදර ගිහිල්ලා පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මෙතන දක්ෂකම කියන්නේ මේ ධාතුව සංඥාවත් අතර සම්බන්ධය අතහැර ගන්න තමයි අමාරු. මොකද අපිට වෙන්නේ ධාතුව නිසා හිතට බැගෙන සංඥාව ආපහු ධාතුවට අයිති වුණාම අපිට රූපේ නිබඳු වෙනවා. නමුත් මේ දෙක වෙන් කර ගැනීමෙන් අපිට විඥානික ආහාර නැති වෙනවා. ඉතින් මම දේශනා කළේ ඒකයි මතක් කරන්න දැන ටිකක් ගැඹුරුයි. නමුත් මේ දෙන්නට නීවරණ ධර්ම දුර වෙන විදිහට නිතරම කුසල මනසිකාරයක් කරනවා නම් මේක එක්තරම් ධර්මතාවයක් නෙමෙයි. ඉක්මනට වැඩේ. ඉතින් ඕකට තියෙන්නේ ඒක තමයි මේ කුෂ්ඨ රෝගී ස්වභාවය ටිකක් බලන්න වෙන වැඩි පුරාදී. ඒක දැන් මේ ගැඹුරු ධර්මයක් දේශනා කරනකොට ඒක තේරෙන්නේ නැත්තේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දාවත්. එහෙම නැත්නම් මේ පිළිබඳ නුවණ නැති හින්දාවත් නෙමෙයි. මේ නීවරණ ධර්ම වැඩි වුණා. ආවරණ ධර්ම වැඩි වුණාම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකට තමයි මේ සමතකම තනක් වඩන්න කැමති. නේද? එතකොට සමතකම තනක් වැඩුවාම නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණාම මේ දෙන්නන දර්ශනේ ඉබේම තේරෙනවා. එහෙම නැත්නම් මේ ටික සිහි කරලා තියාගන්න දැනගෙන තියාගන්න. දැනගෙන තියාගන්න හිත සමාධි කරලා සමාධිගත මනසකින් මේ ධර්ම සීකරනවා. සීකරනකොට හිතේ තියෙනවා. මොකද අන්තිමට අපිට ස්කන්ධ මාත්‍රයක් වෙනවා ජීවිතය කියන තැන. මේ දෙන්නත් නැතිවෙන්න තුන දෙක දැකලා තියෙනවා. කන්නාඩිය තියෙන්නේ ප්‍රතිබිම්බයක් නෙමෙයි අත් දෙක නෙමෙයි. ඇහැ දෙනවද ඔයගොල්ලන්ට? ඔන්න කවදාවත් නොදකින ඇහැකටයි සම්බන්ධ කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ඇහැ පිළිබඳ දැකපු දර්ශනයක් දුන්නම කැඩපත ඒක නිරුද්ධ වෙනවා. දැන් කන්නාඩිය නැහැ. ඒ කන්නාඩියෙන් දැකපු එකේ මතකයක් අපිට තියෙනවා. ඔය මතකේ අතහැරනකොට ඔයගොල්ලෝ මේකට ගැහුවා මේ ඇහැ කියලා සීකරකට දන්නේ නැහැ. ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙනවා කියලා යථාර්ථයේ එළඹ සිටින ඉදී. දැන් අදට මෙහෙම වදිනකොටම ඔයගොල්ලෝ ගාව තියෙනවා ඇහැ. ඒක තමයි සීකරගන්නේ. ඒකද බලන්න තමයි අඳන්නේ වැළපෙන්නේ. අර මං කියන්නේ මේ පින්වතුන් දැන් තියෙනවානේ තමන් කියලා හැඟීමක් එහෙම දෙකම තියෙනා නේද? ඇස් දෙක අහගන්න කොහොමද වහගෙන තමන් දිහා බලන්නේ? දේනනේ දෙපොටම තමන් ඉන්නවා. තමන්ගේ ශරීරය තියෙන එක තේරෙනා නේද? ඇස් දෙක හරි. තමන්ගේ ශරීරය තියෙන කියලා තේරෙනවද? ඇස් දෙක ඇහුවා. ඇස් දෙක ඇහුවාම කොහොමද තේරුනේ? හිතට. හිතට මේන එක හිතට මේනෝනේ සතර මහා ධර්ම රූපේ. නෑ. එනම් ඔය තේන කය මනෝයි. ඔන්න ඔය ටික නිරන්තර වුණා මේ හිතයි රූපය අතර තියෙන සම්බන්ධය නැහැ. හිත පවතිනවා. කායට ගැටුම් දෙයක් දැනෙනවා. නමුත් දුක් විඳින්න යමක් නැහැ.
එදාට අපේ ජීවිතයේ ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් මට මෙහෙම බලනකොට මේ සත්‍යකම් බාහිරයි නේද? මේ අධ්‍යාත්මික මේ බාහිරයි උදේ අර ඔක්කොම මෙහෙම කළ තමන්ගේ ශරීරය දළු මේ ඇහැට සාපේක්ෂව මේ රූපෙ මොකක්ද? බාහිරයි. එහෙනම් මේ දැන් අපි මේ රූපෙක මම කියනවා වගේ නෙමෙයිද මේකත්? මේ බාහිර ආයතනයක මම කියලා ඉන්නව නෙමෙයිද? එහෙමද මම කියන්නේ? දැන් මෙහෙම බලන්න ඇහැට සාපේක්ෂව මේවා ඔක්කොම බාහිරයි. මේකට අර මම කිව්වොත් මේ බාහිර මේකට මම කිව්වොත් හරිද? ගැළපෙනවද? වෙනවද? ඉතින් මෙහෙම බලන්න මේ පේන රූපයයි මේ රූපය අතර වෙනසක් තියෙනවද? මේ ඇහැට සාපේක්ෂව බාහිර නේද? බාහිර. ඉතින් මේකට මම කියලා කියනවා නම් ඒත් මේකට මම කිව්වා වගේ මේ හිත සමාධි වෙච්ච දවසට ඔන්න ඔය ටික එළඹෙයි. එදාට මේකට ගැහුවට උගලන්ට රඳින්නේ නැහැ. මේකට ගැහුවොත් මට රිදෙයිද? මේ රූපෙට ගැහුවොත් මට රිදෙයිද? නැහැ. රිදවන්න පුළුවන්. ඇයි? මේක මගේ නෙමෙයි නිසා. මම නෙමෙයි නිසා. මගේ ආත්මෙ නෙමෙයි නිසා. නේද? ඒ වගේ මෙහෙම බලන්න මේ රූපය අද උගල උපාදාන සහිත නිසා මේ පංච ආයතනේ පංච විඥානේ පරිහරණය කරන නිසා නේද මොකද? ආවර් මේ ධර්ම දුරු වුණා මේක ඔයගලන්ට බාහිර දෙකට. එදාට මේකට ගැහුවා කියලා ඔයගලන්ට විදෙන්නේ ඕනම් මේ ධාතු ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙයි. ඒ හේතු සත්‍යයක දකින්න. ඒ මේ හේතු පිළිගැටීම නිසා හටගන්න යමක් වෙන මේ රූපය තාත්ය මේ රූපය තාත්ය දෙකම එකයි දෙකම බාහිරද? ඒ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අනාත්මයි. ඔන්න ඔතෙන්දයි කියන්නේ වෙනවා. එහෙම නැතුව අපි මේ මට්ටමේ ඉඳගෙන නම් ඔයගොල්ලෝ මිදෙන්න හදන්නේ. ඒ කියන්නේ කුෂ්ඨ රෝගේ නැතුව මේ සැපේ ගන්න හදනවා. එහෙම ලැබෙන්නේ. ඉතින් ඒකද කරන්න තියෙන දේ තමයි අපිට එක තැනක් තියෙන්නේ.